ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි එමනම් ශ්‍රී ලංකාවේ තත්ත්ව විත්ති පිළිබඳව කතා බහ කිරීම ආරම්භ කරමු. අද අගෝස්තු මාසයේ 24 වෙනිදා. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මහමැතිවරණ එහෙම නිමාවට පත් වෙලා ඊට පස්සේ ඒ හා සම්බන්ධව වන අනිකුත් සිදුවීම් මාලාව පිළිබඳව තමයි අද අපි ප්‍රමුඛයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අලුතෙන් රැස් වුණා, කැබිනට් එක රැස් වුණා, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී අනුමත වුණා, මංගල කැබිනට් රැස් වීමේදී යම් යම් තීන්දුව තීරණ අරගත්තා. මේ වගේ නොයෙකුත් විශේෂිත කාරණා තියෙනවා අද දවසේදී අපිට පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාවේ සිට දැන් මේ කර්තව්‍යයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලුක්ෂි.
අපි එහෙනම් මුලින්ම සාකච්ඡා කිරීම ආරම්භ කරමුද මනෝජ්. දැන් මැතිවරණයේ නිමා වුණාට පස්සේ පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්තුණා. එතරෙදී ජනාධිපතිවරයාගේ කතාව හරහා නවරජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුණා, ප්‍රකාශයට පත් කිරීම සිද්ධ වුණා. ඊට පස්සේ ඒක සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමත් පැවැත්තුණා. මෙහිදී ප්‍රමුඛයෙන් අවධානයට ලක් වෙලා තිබුණු කාරණා සම්බන්ධවත් ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳවත් විශේෂිත කතිකාවතක් තියෙනවා ලංකාවේ. මේ හා සම්බන්ධ වන තොරතුරු වලින්ම අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරමුද?
ඔව්, ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනේ මුලින්ම සිද්ධ කළේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා තෝරා ගැනීම ආදී කටයුතු. ඊට පස්සේ පාර්ලිමේන්තුව කල් තිබුණා. කල් තිබුණේ දින හවස්වරෝ දක්වා. ඊට පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිලා ප්‍රතිපත්ති ප්‍රකාශය, නවරජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. එහි අන්තර්ගත වුණු කාරණා ගැන කවුරුත් අවධානයෙන් හිටියා. අලුත් රජයක් පත් වෙලා 3-2 බලයක් පාර්ලිමේන්තුව තුළම ලැබිලා, ලැබුණු බලයත් එක්ක මොන වගේ ප්‍රතිපත්තියක්ද සමාජගත කරන්න, ජනගත කරන්න අලුත් රජයේ සූදානම් වෙන්නේ, නැත්නම් ජනාධිපතිවරයා සූදානම් වෙන්නේ කියන බලාපොරොත්තුව තිබුණා. ඒ අනුව ප්‍රධාන කාරණා කිහිපයක් අපිට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මතු කරගන්න පුළුවන්. ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා, ජනතා නියෝජිතයින් ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළ යුතුයි, ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලේ සාර්ථකත්වය ජනවරමින් තහවුරු වුණු බව එතුමා නැවත සඳහන් කළා. පොරොන්දු වෙච්ච විදිහට පාතාලයේ මද්‍රව්‍ය ජාවාරම මඩලන්න මේ කියන්නේ ගත්තු ක්‍රියාමාර්ග මේ ජනවරමට හේතුවක් වුණු බව ජනාධිපතිතුමා සඳහන් කළා. ජනතා විශ්වාසය ආරක්ෂා කරගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරන බව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනාධිපතිතුමා මතු කළා. නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙන බව එතුමා සඳහන් කළා. ඉඩම් ඔප්පු සම්බන්ධ ගැටලු බොහෝ දිනකට තියෙනවා. NCC ගිවිසුම හරහා සාකච්ඡා වුණේ වෙනි කාරණා. රටේ හැම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දෙන සූදානම පිළිබඳව, හැම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම, ඖෂධ මෙරට දීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න ගන්න උත්සාහය පිළිබඳව නිෂ්පාදනය කරනවා කියන කාරණේ ජනාධිපතිතුමා මතු කළා. ඖෂධ ආනයනයේදී පවතින දූෂණ තුරන් කරන බව, කිසිදු රජයේ ආයතනයකට අනවශ්‍ය පරිදි සේවකයන් බඳවා නොගන්නා බව ජනාධිපතිතුමා මතක් කළා. රැකියා වියුක්තිය විසඳන්න කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් ලබා දෙන බව, කටුකොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කරන බව, විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමින් උසස් අධ්‍යාපනයට වැඩි අවස්ථාව ලබා දෙන බව, ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කරන බව, දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කරන්න පියවර ගන්න බව, විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ සිදු කරන ධීවර කටයුතු නතර කරන බව, මුදල් බලතල රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී තිබෙන බව, නාසි හා දූෂණය සිදු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බව, රාජ්‍ය අමාත්‍යංශවල ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රමිතියෙන් පසු විපරම් කරන බව, එක රටක් එක නීතියක් කියන සංකල්පයට මූලිකත්වය ලබා දෙන බව, නව ව්‍යවස්ථාවක් තුළින් මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කරන බව, ඒ වගේම 19 ව්‍යවස්ථා සංශෝධන ඉවත් කිරීමට කටයුතු කරන බව, මේ සියල්ල අතරින් එක රටක් එක නීතියක් කියන කාරණයට ප්‍රධාන අවධානයක් ලබා දීලා තිබුණා. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විවාද කරන අවස්ථාවෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කාරණේ මතු කළා. බොහෝ විට මං හිතන්නේ ආන්දෝලනයට තුඩු දෙන කාරණයක් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එමනත්නම් නීති ක්‍රියාත්මක කිරීම ඇතුළේ එක් එක් කණ්ඩායම් වලට කොහොමද බලතල ලබා දෙන්නේ, අවස්ථාව ලබා දෙන්නේ කියන කාරණේ අපේ රට ඇතුළෙත් එක නීතියක් ක්‍රියාත්මක කරන්න තිබුණු ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. උඩරට නීතිය තියෙනවා, තේසවලාමේ නීතිය තියෙනවා, මුස්ලිම් නීතිය තියෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපි යම් පද්ධතියකට බැඳිලා ඉන්නවා. මේ සියල්ල එකතැනකට ගෙනීමේ අවශ්‍යතාවය වැඩි වශයෙන් සංවාද කළා. කොහොම වුණත් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුණත් ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ බව සඳහන් කරන්න ඕනේ. අනු විපක්ෂයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්නට කටයුතු කළා. ජනාධිපතිතුමා අභිනව පාර්ලිමේන්තුව වෙනුවෙන් නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරා. ඉන් පසුව
ඔව් නවරජයේ මංගල සැසිවාරයේදී තවත් විශේෂිත සිදුවීම් කිහිපයක් සිදු වුණා. එකක් තමයි පාර්ලිමේන්තුවේ මේ තනතුරු පත් කර ගැනීම, පාර්ලිමේන්තු පත්වීම් සිදු කර ගැනීම. උදාහරණයක් විදිහට අපි දන්නවා අලුත් පාර්ලිමේන්තුවකදී කථානායක පත්වීම් සිදු වෙනවා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක, මේ වගේ තනතුරු. අපි සමුච්චයක් වශයෙන් මෙහිදී මේ පත්වීම් ලද පුද්ගලයන් පිළිබඳවත් ඉක්මනින්ම සඳහන් කරගෙන යමු. මනෝජ්,
ඔව් මුලින්ම පාර්ලිමේන්තුවේ කථානායකවරයා විදිහට මහින්දාප ආභේවර්ධන මන්ත්‍රීතුමා, නියෝජ්‍ය කථානායකවරයා විදිහට රංජිත් සේනලාපිටිය මන්ත්‍රීවරයා, ඒත් එක්කම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාට ආන්දජන් රාමනාදන් මන්ත්‍රීවරයා, හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ජනතා නියෝජිතේ. එතකොට ඔවුන් තුන්දෙනා ඒ තනතුරු සඳහා පත් කරගත්තා. ඒත් එක්කම සභානායකවරයා විදිහට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා පත් කරගන්න කටයුතු කළා. ඒත් එක්කම නනතුරුව අලුත් රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් 3 පත් කරලා තියෙනවා. කෙනෙක් තමයි ජනමාධ්‍ය ප්‍රතිකෙහෙලිය රඹුක්වැල්ල, ඒත් එක්කම පසුගිය වතාවේ සම කැබිනට් ප්‍රකාශක විදිහට කටයුතු කරපු රමේෂ් පතිරණ ඇමතිතුමා සහ උදේ ගම්මන්පිල ඇමතිවරයා අලුත් රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් විදිහට පත් කරන්න කලින්ම තීරණයක් කරලා තිබුණා. ඒවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. ඒත් එක්කම විපක්ෂයේ පැත්තෙන් ගත්තොතින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විදිහට ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කටයුතු කරනවා. ඒත් එක්කම විපක්ෂ නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාසලා පත් වුණා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරුන් 4 පත් කරන්න තීරණය කරලා තිබුණා. සමගි ජන බලවේගය නියෝජනය කරමින් බුද්ධික පතිරණ, ජේසි අලවතුවල, නලින් බණ්ඩාර සහ හෙට්ට අප්පුහාමි කියන මන්ත්‍රීවරු විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරු විදිහට පත් කරන්න කටයුතු කරලා තිබුණා. මේ අලුත් පාර්ලිමේන්තුව වෙනුවෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයින් අතරින් පත් කරපු අලුත් තනතුරු පාර්ලිමේන්තුව ඇතුළේ ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ.
දැන් ඒ වගේම මේ පසුගිය සතියේදී ওই විදිහට පාර්ලිමේන්තු පත්වීම් සිදු වෙනවට අමතරව මේ කමිටු දෙකකුත් පත් වුණා. පාර්ලිමේන්තු කමිටු දෙකක්. මේ කමිටු දෙකට නිලධාරීන් පත් කර ගැනීමත්, මන්ත්‍රීවරු පත් කර ගැනීමත් සිද්ධ වුණා. එහිදී තිබුණු සුවිශේෂතා මොනවද, මේ කමිටු මොනවද කියන කාරණාව සම්බන්ධනුත් අපි සවිස්තර තොරතුරු කතා බහ කරමු. මනෝජ්,
ඔව් පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව වගේ විශේෂ කාර්යයන් වෙනුවෙන් කාරක සභා සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් නාම යෝජනා කැඳවන්න අවශ්‍යයි කියලා පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවේදී තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා සිද්ධ කරන්න මුලින්ම උනේ පාර්ලිමේන්තුවේ තීරීම් කාරක සභාව පත් කිරීම. ඒ අනුව මේ තීරීම් කාරක සභාව නියෝජනය කරනවා දිනේෂ් ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, දලසල්හපෙරුම, ප්‍රසන්න රණතුංග කියන අමාත්‍යවරු. ඒත් එක්කම විපක්ෂයේ නියෝජනය කරමින් ජයන්ත කරුණාතිලක, රවුෆ් හකීම් ඔවුන් දෙදෙනා සමගි ජන බලවේගයෙන්, ඒත් එක්කම ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයා සහ නිමල ජාතික සන්ධානයේ නියෝජනය කරමින් සෙල්වම් අඩේකලනාදන් මන්ත්‍රීවරයා මේ කාරක සභ සඳහා පත් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් සූදානමක් තියෙනවානේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන එන්න. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. අමාත්‍යවරු අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍යවරුන් 5 ඒ සඳහා පත් කරලා තියෙනවා. මහාචාර්ය ජීඑල් පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදේ ගම්මන්පිල සහ අලි සබ්රි අධිකරණ ඇමතිවරයා. ඒ අනුව අලුත් කමිටු සඳහා ඒ විදිහට සක්තියකින් පත් කරලා තියෙනවා කමිටු දෙකකට. සහ ඉදිරියේදී පත්වන කෝප් සහ කෝපා පොදු ව්‍යාපාර කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව සඳහා නියෝජිතයින් පත් කරද්දී විපක්ෂයට අවස්ථාව දෙන්න කියන ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී ඒවා පත්වේවි. අපි දැක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත් මන්ත්‍රීවරයාත් එහෙම ඉල්ලීමක් ප්‍රසිද්ධ කරලා තිබුණා ඒක විපක්ෂයට ලබා දෙන්න කියලා. ඒව ඉදිරියේ පත් වෙන කමිටු අර කමිටු දෙක දැනට පත් කරලා තියෙනවා අලුත් පාර්ලිමේන්තුව සඳහා.
නවරජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමත් පැවැත්වුණා පසුගිය සතියේදී. පසුගිය සතියේ මේ අලුත් රජයේ සම්බන්ධව කතා බහ කරද්දී විශේෂිත කාරණා ගණනාවක් සිදුවුණු සතියක්. අලුත් කැබිනට් එකට ජනාධිපතිවරයා අලුත් යෝජනා ඉදිරිපත් කළා, කැබිනට් පත්‍රික ඉදිරිපත් කළා. අලුත් කැබිනට් මණ්ඩලයේ රැස්වීම එතරදී සිදුවුණු සුවිශේෂ සහ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා සම්බන්ධිනුත් අපිට වාර්තා වෙන විශේෂිත කරුණු පිළිබඳව මීළඟට මගේ අවධානය යොමු වෙනවා. මනෝජ්, මොනවද දැනගන්න තියෙන්නේ?
ඔව්, පාර්ලිමේන්තුව රැස්වන්න කලින් දවසේ 19 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස් වුණා. එහිදී වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ 19 අහෝසි කිරීම පිළිබඳ කාරණයට. අධිකරණ ඇමතිතුමා විදිහට අලි සබ්‍රි ජනාධිපති නීතිඥතුමා මේ සඳහා වන සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව මේ ඉදිරිපත් කරපු යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබුණා. අලුත් ආන්ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය මේ රජය බලයට පත් වෙන කලින්ම සඳහන් කරලා තිබුණා. නමුත් දැනට සූදානම් වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න නෙවෙයි, 19 යම් අඩුපාඩු සහිත තැන් පිළිබඳව අලුත් ආණ්ඩුව බලයට එන කලින් සාකච්ඡා කරා වගේම ඒ අඩුපාඩු නිවැරදි කරන්න මුලින්ම විසිවර සංශෝධනය අරගෙන එන්න. ඒක කලින් කතා කරපු විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රම වෙනස් කිරීම නෙමෙයි, මේ දැනට තිබෙන 19 සංශෝධනයේ සංශෝධනය කටයුතු කිරීමේ කාරණාව විදිහට 20 සංශෝධනය මුලින්ම අරගෙන ඉන්න දැනට කටයුතු කරලා තියෙනවා, තීරණය කරලා තියෙනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වෙලා තියෙනවා. අර මම කලින් කමිටුපත් කිරීමේදී කිව්වා වගේ විද්වත් කමිටුවක් පත් කරලා ඒ හරහා නිර්දේශ යෝජනා අරගෙන පසුව අලුත් ව්‍යවස්ථාවකට යන්න තීරණය කරලා තියෙනවා. දැන් 20 සංශෝධනය අරගෙනදී 19 සම්පූර්ණයෙන් නැති කරනවාද කියන අභියෝගය ආයිමත් තියෙනවා. විපක්ෂයක් ඊට අකමැති බව සඳහන් කරලා තිබුණා. සමගි ජන බලවේගයේ නියෝජනය කරන එහි මහලේකම් රජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් කියලා තිබුණා 19 අහෝසි කරනවා නම් ඒකට ඉරෙහිව අත්සල් බැනගන්න සියලු කණ්ඩායම් සමග එක් වෙන්න විපක්ෂය සූදානම් කියලා. ඔවුන් ආණ්ඩුවේ පළමු කාර්ය විදියට උත්සාහ කරන්නේ 19 අහෝසි කරලා 20 අරගෙන එන්න. ඒකට ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවේ 3-2 තිබෙනවා. විපක්ෂය ඒකට ඉරෙහි වුණත් ඒ අභියෝගය ජය ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් සමානුපාතික ක්‍රමය හරහා මුල් වරට ජනතාව පත් කරලා දීලා තියෙනවා. දැන් 19 සංශෝධනයෙන් සාකච්ඡා කරලා තිබුණනේ තොරතුරු දැනගැනීමේ පනත. ඒක ඒ ආකාරයෙන්ම තියන්න කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයාට නිලතල දැරීමේ දුර කාලය වාර 2 සීමා කරලා තියෙනවා 19 සංශෝධනයෙන්. ඒකත් ඉවත් නොකරන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම තවත් කැබිනට් පත්‍රිකා 2 ඉදිරිපත් කරලා තිබුණා. ඒ තමයි උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ වැඩපිළිවෙළට උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දෙන්න තීරණය කරලා තිබුණා. නමුත් ඉන් පසුව රැකියා විරහිත උපාධිධාරීන් තවත් රැකියා නොලැබුණු පිරිසක් යම් විරෝධතාවක් දක්වලා තිබුණා. ඒකටත් ප්‍රතිචාර වශයෙන් තවත් දසදහසක පිරිසක් රැකියා විරහිත උපාධිධාරීන් ලෙස රාජ්‍ය රැකියා සඳහා බඳවා ගන්න සූදානම ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම දැන් අලුත් අයවැයක් තාම ඉදිරිපත් කරලා නැහැ. මීට කලින් පහුගිය ආණ්ඩුවත් අලුත් අයවැයක් ඉදිරිපත් කරනවා වෙනුවට වියදම් පියවා ගැනීම සඳහා ඒ සඳහා අතුරු සම්බර ගිලුමක් ඉදිරිපත් කරලා තිබුණා. ඉදිරි මාස කීපය සඳහා අයවැයක් ඉදිරිපත් කරනකම් රජයේ මුදල් පියවා ගැනීම සඳහාවද අදාළ ගිලුමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලැබිලා තිබුණා 19 සංශෝධනය අහෝසි කරන අලුත් පනතට අමතරව.
දැන් අලුත් පාර්ලිමේන්තුව රැස්වීම, නව කැබිනට් මණ්ඩල සැසිවාරය, අලුත් පත්වීම, අලුත් කමිටු පිහිටවීම, මේ කාරණා අතරතුරේදී තාමත් නොවිසඳුණු කාරණා සහ ජනතාවට යම් කුතුහලයක් දනවන කාරණා කිහිපයකුත් තාමත් ඉතිරි වෙලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේනට මොකද වෙන්නේ කියලා. මොකද දැන් මේ පාර්ලිමේන්තු පත්වීම් ලබා දෙනට කලින් විශාල කතාබහක් තිබුණා. හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි කතානායක වෙන්න යන්නේ කියලා. නමුත් ඒ පත්වීම ඔහුට ලැබුණෙත් නැහැ. විශේෂිත තනතුරක් ඔහුට ලබා දීලත් නැහැ. නමුත් ඉදිරියේදී යම් තනතුරු ලැබේවි කියලා තවදුරටත් සාකච්ඡා වෙනවා. හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යමේ සම්බන්ධයෙන් කරන විමසීම් වලදී ඔහු පලායන ස්වභාවයකුත් අපිට දකින්නට ලැබෙනවා. ඇත්තටම මෛත්‍රීට මොකද වෙන්න යන්නේ? මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන ආරංචි මාර්ග දේශපාලන ශාස්ත්‍රයේ?
ඔව් දැන් මුලින්ම සඳහන් වෙලා තියුණා හිටපු ජනාධිපතිතුමාට ඇමතිකමක් හම්බ වෙනවා කියලා. පස්සේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේදී එතුමන්ට ඇමතිකමක් හම්බුනේ නැහැ. ඒකට හේතුව ඉදිරි සඳහන් කරලා තිබුණා සීමිත ඇමති මණ්ඩලයක් පත් කරන නිසා එතුමන්ට ලබා දෙන්න තියෙන තනතුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන කෙනෙකුට ලබා දෙන්න කියන ඉල්ලීම කරායි කියලා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කථානායකවරයා විදිහට පත් වෙයි කියලා ආයි බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒක උනේත් නැහැ. මහින්ද ආපාදේ වර්ධන මන්ත්‍රීවරයාට ඒ තනතුර ලැබුණා. ඊට පස්සේ තව සාකච්ඡාවක් තිබුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව. මේ වන විට අදාළ ජනාධිපති කොමිසම හරහා කරුණු සොයා බලමින් ඉන්නවා. ඒවකට හිටපු ආරක්ෂක ඇමතිවරයා එතුමා, රටේ ජනාධිපතිවරයා එතුමා, සේනාධිනායකවරයා එතුමා. ඉතින් පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ කමිටුවේ තීරණය ලැබෙනකම්, එම නැත්නම් සාක්ෂි විමසීම අවසන් කරනකම් එතුමාට තනතුරක් ලබා නොදෙයි කියන අදහසකුත් තිබුණා. ඒ අතර තවත් සාකච්ඡාවක් තිබුණා. දැන් අලුත් ව්‍යවස්ථාවක් අරන් එන්නනේ සූදානම. අලුත් ව්‍යවස්ථාව අරගෙන එන අතරේදී ඊට ඇතුළත් කරන කාරණයක් කරහා අලුත් තනතුරක් බිහි කරයි. ඒ තනතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබා දෙයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීම කාරක සභා රැස්වීම පැවැත්වුණායින් පස්සේ ඔබ කිව්වාගේ ජනාධිපතිතුමා උත්තරයක් නොදී ගියත්, සමහර උත්තර නොදී ගියත් දයාසිරි ජයසේකර මහලේකම්වරයා, දුමින්ද දිසානායක රාජ්‍යමතිවරයා වගේ අය කිව්වා එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. අලුත් ව්‍යවස්ථාවෙන් අලුත් තනතුරක් නිර්මාණය කරයි. ඒක සමහර විට නියෝජ්‍ය ආගමික තනතුරද කියන සංවාදයකුත් තියෙනවා. ඒ අනුව එහෙම වුණොත් මේ කියන ස්ථාවර තුන හතරෙන් ක්‍රියාත්මක වන ස්ථාවරය ආන්තර ව්‍යවස්ථාව හා අලුත් තනතුරක් නිර්මාණය කිරීම නම් ඒ තනතුර බොහෝ විට නියෝජ්‍ය ආගමික වගේ තනතුරක් වෙයි කියලා සංවාදයක් තිබෙනවා. එවැනි දෙයක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලබා දෙයි කියන සංවාදයක් තමයි දැනට තියෙන්නේ.
ඔව්, දැන් මේ මොකද වෙන්නේ කියන කාරණා පසුපසට දැන් අපි මේ හඹාගෙන යන්නේ අද සාකච්ඡාවරි. ඊට පස්සේ දැන් මේ අපේ ජන බලවේගයේ පක්ෂයට මොකද වෙන්නේ, ඔවුන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට මොකද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තාමත් විශේෂිත උනන්දුවක් සහ කතාබහක් තියෙනවා. ගලගඩු අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ සහ අතුරුලිය රතන ස්වාමින් වහන්සේ කියන දෙදෙනා අතරින් ඇත්තටම කවුරුන් දෙන්නේ මේ දෙදෙනාට අමතරව තවත් පක්ෂයේ පුද්ගලයන් කිහිප දෙනෙක් ස්වාමින් වහන්සේලා මේ පුටුවට තරඟ කරන වගට විශාල ආන්දෝලනයක් පක්ෂය ඇතුලේ තියෙන වගට අපිට විවිධ ස්වරූපයෙන් තොරතුරු වාර්තා වෙනවා. අපේ ජන බල පක්ෂය සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත් තොරතුරු මොනවද මේ වෙනකොට?
දැන් මේ අපේ ජන බල පක්ෂයේ ලේකම් ස්වාමින් වහන්සේ, වේදිනගල විමල තිස්ස ස්වාමින් වහන්සේ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුලිය රතන ස්වාමීන් වහන්සේට පැමිණිලා කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී උන්වහන්සේ ප්‍රකාශයක් ලබා දෙන්න සූදානමක් තිබුණායි කියලා ඊයේ දිනේ වාර්තා වුණා. නමුත් ඒ අවස්ථාවට රතන ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලක් නැහැ. වේදිරියන විමල තිස්ස පක්ෂ ලේකම් ස්වාමීන් වහන්සේ තාම ඉදිරිපත් වෙලක් නැහැ. උන්වහන්සේට ලේකම් ස්වාමීන් වහන්සේ විදිහට තියෙන බලතලනුව උන්වහන්සේව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් උන්වහන්සේ කියනවා මේක මුලින්ම උන්වහන්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඊට පස්සේ ඉල්ලාස් වෙලා ඥානසාර ස්වාමීන් වහන්සේට ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ කියලා තව තැනක සාකච්ඡා වෙනවා. අපේ ජන බල පක්ෂයට නායකත්වය දුන්නු රතන ස්වාමීන් වහන්සේ, ගලබුඩත්තේ ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු කාල සීමාව කොටස් දෙකකට බෙදාගෙන දෙන්නම් පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා. ඉතින් මේ සංවාද ඇතුලේ තමයි පුටු දෙකක් හිස් තියලා. ඒ හිස් තියපු එක් පුටු දෙකෙන් එකක් තමයි අපේ ජන බල පක්ෂයේ ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය. ඉතින් මේ සඳහා තාම කෙනෙක් පත් කරලා නැහැ. පෞගිය 14 වෙනි දේ සඳහා අවසාන දින ලබා දීලා තියෙනවා. ඒ දින වෙනකොටත් මැටිවරණ කොමිසමට නාම යෝජනා ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. කියන්නේ නම යවලා තිබුණේ නැහැ. කවුද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ඉදිරිපත් වෙන්නේ කියලා. ඒක යනුව තවම ඒක හිස් අවසාන තීරණයක් අරගෙන නැහැ. පක්ෂය ඇතුලේ තියෙන අර්බුදය ඔවුන් විශ්ලේෂණ ගන්න සූදානමින් ඉන්න ඕමල්පේ ස්වාමින් වහන්සේ, ඕමල්පේ සෝබිත් ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධිය සඳහන් කරලා තිබුණා මේක සංඝ ශාසනයටත් සිදුවන යම් නිග්‍රහයක් වැනි තත්වයක්. ඒ හින්දා ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අප්‍රසාදයක් පළ කරලා තිබුණා. ස්වාමින් වහන්සේලා එක මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් කුලල් කා ගැනීම, මම නැත්තම් මේ සඳහා පරස්පර අදහස් දක්වමින් මේක සමාජගත වීමේ තරම් හොඳ නැති බව සංඝ සමාජය තුළ දැන් ඊට ප්‍රතිවිරෝධ මතුවෙමින් තියෙනවා.
ඊළඟට මොකද වෙන්නේ කියලා අහන්න තියෙන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට ඒ සම්බන්ධව තාමත් තියෙන්නේ විශාල අවිනිශ්චිත තත්ත්වයක්. ලංකාවේ පළවෙනි වතාවට තමයි පාර්ලිමේන්තුවක් රැස් වුණේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකු නොමැතිව. ඒකත් විශේෂිත කාරණාවක්. දැන් කතා කිහිපයක් තියෙනවා මනෝජ්. පක්ෂ නායකයා විදිහට තාමත් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. රනිල් වික්‍රමසිංහ එන්න යනවා කියලත් ආරංචියක් තියෙනවා. ඊට අමතරව තවත් නම් කිහිපයක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද ඔය සම්බන්ධයෙන්?
තාම එක්සත් ජාතික පක්ෂයක් තමන්ගේ පාර්ලිමේන්තු පන්සල දුරයට පත් කරන්නේ කවුද කියලා හරියටම තීරණය කළා නැහැ. රනිල් වික්‍රමසිංහතුමා පක්ෂනායකවරයා විදිහට ජාතික ලැස් මන්ත්‍රී දුරයකින් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා දැනට ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒ තීරණ වෙනස් වෙයිද කියන්න අවබෝධයක් නැහැ. දැනට තියෙන ස්ථාවරය අනුව එතුමා සහභාගි වෙන්නේ නැහැ. එතකොට තව පක්ෂය සමග කටයුතු කරපු කිහිප දෙනෙකුට මේ අවස්ථාව ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා නාම යෝජනා ඉදිරිපත් කළා තිබුණා පක්ෂය ඇතුළෙන්ම. නමුත් ඒක අවසාන තීරණයකට ඇවිල්ලත් නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනයේ අපේක්ෂක ලැයිස්තු ඒලින් වෙන්නේ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා. ඌට ඒ අවස්ථාව ලබා දෙයිද කියලා සංවාදයක් තියෙනවා. තාමත් ඒක ඉෂ්ට වෙලත් නැහැ. නමුත් තවමත් එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා කෙනෙක් සොයමින් ඉන්නවා. නමක් ඉදිරිපත් නොකරමින් ඉන්නවා. පක්ෂ මහලේකම් අකිල විරාජකාරී සම්මැත්තුමා ඒකෙන් එක වෙලාවක සාකච්ඡා කරා. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට ලබා දෙන්න කියලා ගාල්ලේදී විශේෂ යෝජනාවක් සම්මත කරගත්තා. ඉතින් මෙවැනි යෝජනා කිහිපයක් තිබුණත් නවමත් අවසානාත්මක තීරණයකට ඇවිල්ලා නැහැ. කවුද පාර්ලිමේන්තු යවන්නේ කියලා පළමු පාර්ලිමේන්තු හැසියත් පටන් ගත්තා. පාර්ලිමේන්තු මේ දිනවල රැස් වෙනවා. ඔබක වගේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැතුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව රැස් වුණේ තවමත් ඒ පුටුව හිස් කෙනෙක් නම් කරලා නැහැ.
එතකොට මේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය මොකද මේ වෙනකොට? දැන් අපි දැක්කා පක්ෂ නායකත්වයේ දරන රනිල් වික්‍රමසිංහ මහතා විවිධ යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා තිබුණා. ඉදිරි පළාත් සභා මැතිවරණයක් සඳහා තරුණ කණ්ඩායම් පත් කරනවා. ඊට පස්සේ එහි ක්‍රියාකාරීත්වය අනුව හොඳ තරුණ නායකයෙක් පත් කරනවා කියලා කිව්වා. ඔහු තවත් මාස 6ක කාලයක් සඳහා පක්ෂ නායකත්වයේ ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධව පක්ෂ නායකත්වයේ සම්බන්ධව යම් අලුත් තොරතුරක් මේ සතිය වෙනකොට වාර්තා වෙනවද?
පක්ෂ නායකත්වයට අලුත් පුද්ගලයෙක් පත් කරන්න කියන සංවාදය පක්ෂය ඇතුළෙන්ම ආවා. එතකොට ඒ සඳහා යම් කාලයක් ඉල්ලුවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා සඳහන් කරායි කියලා ප්‍රසිද්ධියේ පක්ෂ මහලේකම්වරයා සඳහන් කරලා තිබුණා. නමුත් මේ වන විට පක්ෂය ඇතුළෙන්ම සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. තරුණයෙකුට, තරුණ මන්ත්‍රීවරයෙකුට පක්ෂ නායකයෙකු විදිහට මේ පක්ෂය ගොඩනගන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පසුව සඳහන් කරලා තිබුණා අලුත් නායකයෙක් හදන්න, තරුණයෙක් හදන්න එකවරම බෑ. ඒ සඳහා වන ක්‍රියාවලිය පක්ෂය ඇතුළේ ක්‍රියාත්මක වෙනකන් තවත් මාස 6ක කාලයක් කල්ගත වෙනවා කියලා. අලුත් නායකයෙක් මතුවෙන්න, ඔහුව තෝරාපත් කරගන්න තව මාස 6ක පමණ කාලයක් බලනවා කියලා කියන තිබුණා. ඒ කියන්නේ මේ මාස 6ක කාලේ එතුමා පක්ෂ නායකත්වයෙන් රැඳී ඉන්නවා කියන දේ. ඉතින් මුලින් නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් වෙනවා කියලා කිව්වත් තවමත් ඒ සඳහා සූදානමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ විචු බල මණ්ඩලයත් සිරිකොට පක්ෂ මූලස්ථානයට ගිහිල්ලා, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගිහිල්ලා පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉවත් වෙන්න කියන බලපෑම සිද්ධ කරලා තියෙනවා. තවත් බලපෑම් තිබෙනවා. සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 8 දෙනෙක් විතර දැන් නායකත්වය වෙනුවෙන් සටන් කරන බවක් පේන්න තියෙනවා. අවසාන වශයෙන් කවුද නායකත්වයට සුදුසු හරි පත් කරන්න හරි කියලා නැහැ. පේන විදිහට තව මාස 6ක්වත් අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඉන්න පාටයි.
දැන් මීළඟට මේ මොකක්ද වෙන්න යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරද්දී 9 පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සීවි විග්නේශ්වරන් මහතා සිදු කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද වෙන්න යන්නේ කියන කාරණාවත් විමසා බලන්න වටිනවා. මොකද මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් මේ වෙනකොට දේශපාලන ක්ෂේත්‍රයේත් සාමාන්‍ය ජන සමාජයේත් ඇති වෙලා තියෙනවා. ලංකාවේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට දෙමළ භාෂාව නම් කරමින් ඔහු යම් ප්‍රකාශයක් සිදු කළා. ඉතින් මේක සම්බන්ධව මේ වෙනකොට විශාල කතාබහක් සහ ආන්දෝලනයක් ඇති වෙලා තියෙන නිසා දේශපාලන ක්ෂේත්‍රයෙන් ගත්තාම යම් යම් මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ප්‍රකාශනිකුත් කරමින් තියෙනවා ඔහු සඳහන් කරපු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් අලුත් පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදිහට පත් වුණු මහින්දයාපා අබේවර්ධන මහත්මයාට සුබ පැතීමේ කතාව කරන්න ඉදිරිපත් වුණු උතුර හිටපු මහමැති සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා කරපු කාරණෙත් එක්ක තමයි කරපු කතාවත් එක්ක තමයි ඔය තත්ත්වය මතුවුනේ. දැන් මෙහි බෙදුවාදී සහ අන්තවාදී අදහස් ඇතුළත් වෙලා තිබුණා කියන කාරණයක් එක්ක පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊට එරෙහිව අදහස් පළ කරමින් ඉන්නවා. දෙමළ භාෂාවෙන් ඔව්වේ කතාව කරේ. තමන් කතා කරන්නේ මේ භූමියේ ප්‍රථමයෙන්ම බිහි වූ භාෂාව වෙච්චි දෙමළ භාෂාවෙන් කියලා ඔව්වේ සාහන් කරලා තිබුණා. ඒත් එක්කම උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ලබා ගන්න දෙමළ ජනතාවගේ අභිලාෂය වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන කියන කාරණේකම සඳහන් කළා. මේ වතාවට කලින් මේ පාර්ලිමේන්තුවේ බලයක් හිමිවුණු 77 බිහි වෙච්ච එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව මේ වන විට ඔවුන් එක මන්ත්‍රී දුරයකට සීමා වීමෙන් සනාථ වෙලා තියෙන කාරණේ විදිහට ඔහු සඳහන් කළා. 1983 කාලයේ දෙමළ ජනතාවට කරපු හිංසා ඒකට හේතුවක් වෙන්නේ නැති කියන කාරණේව මතක් කළා. ඉතින් මේ වගේ කරපු කාරණා එක්ක මේ මාතෘකාව දැඩි ආන්දෝලනයකට පත් වුණා. දැන් ඔහු විපක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂේ නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඊට විරෝධය පළ කළා විතරක් නෙමෙයි, මේ කරපු කතාව හැන්සාඩ්ගත වීම වළක්වන්න හැන්සාඩ් වාර්තාවෙන් මේ කතාව අයින් කරන්න කියන ඉල්ලීමත් සිද්ධ කරලා තිබුණා. විවිධ කණ්ඩායම් අදහස් දක්වලා තිබුණා. කොළඹින් වැඩිපුර මනාපගත් උරිය ඇඩ්මිරල් සරත් වීරසේකර මහත්මයාත් කියලා තිබුණා. මේ විග්නේශ්වරන් මහත්මයා පාර්ලිමේන්තුවට තේරීපත් වුණායින් පස්සේ මුලින්ම දිවුරුම් දීලා තියෙන්නේ එල්ටීටී සමාජිකයන් අවසාන වශයෙන් මියගිය වෙල්ලමුල්ල වයිකාල් සොහොන් පිටියේදී. ඒ හින්දා මේක ටිකක් බරපතල තත්ත්වයක් විදිහට ඔහු අරගෙන තිබුණා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා. මේ ආදී විවිධ කණ්ඩායම් එතකොට පක්ෂ විපක්ෂ දෙගොල්ලම මේට දැඩි ප්‍රතිවිරෝධයක් එල්ල කරලා තියෙනවා. සීවි විග්නේශ්වරන් කියලා කියන්නේ මතවාදී මේ වශයෙන් එල්ටීටී සංවිධානයේ සහ ඒ කණ්ඩායම් වලට ටිකක් පක්ෂ මත දරන්නේ ඒ මත පාර්ලිමේන්තුවට අරගෙන එම පළවෙනි පාර්ලිමේන්තු සැසියෙම ඉදිරිපත් කිරීම ඒතරම් සුබදායි ලකුණක් නොවන බව විචාරකයන් පවා සඳහන් කරලා තියෙනවා.
අපි මේ ළඟට අවධානයට ලක් කරමු. දැන් පසුගිය සතියේදී පැවැත්වුණු නව පාර්ලිමේන්තුවත් එක්ක ඒ හා සම්බන්ධව මතවන කාරණාවලින් ටිකක් පරිබාහිරව ගිහිල්ලා දැනට කාලයක් තිස්සේ සිට පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව වන තොරතුරු විමර්ශනය සඳහා පත් කළ තියෙන ජනාධිපති විමර්ශන කමිටුව හරහා හෙළිදරව් වන තොරතුරු පිළිබඳව මේ ගෙවිල කී සතිය විශේෂත්වයක් දැරුවා. මොකද රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරලා තිබුණු ප්‍රකාශ නිසා සවිස්තරාත්මකව කරුණු දැනගන්න කැමති මනෝජ්.
ඔව්, පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු විමසන තේරීම් කාරක සභාව හමුවේ 16 වෙනි වතාවට තමයි නිලන්ත ජයවර්ධන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබා දුන්නේ. ඔහු එහිදී සඳහන් කරලා තිබුණා මේ පාස්කු ප්‍රහාරය එල්ල වෙන දවසේ ප්‍රහාරය එල්ල වෙන මිනිත්තු කීපයකට කලින් ජනාධිපතිවරයා විදිහට ඒ කාලේ කටයුතු කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ සිද්ධිය දැනුම් දෙන්න තමන් උත්සාහ කරත් ඒක ව්‍යර්ථ වුණා කියලා. ඒත් එක්කම කොමිසම ප්‍රශ්න කරන වෙලාවේ ඔහු හඬමින් පිළිතුරු දුන්න එක අවස්ථාවක ඔහු කිව්වේ මේ ප්‍රහාරයට කලින් ජාතික ආරක්ෂක කවුන්සිලයේ අවසන් වරට රැස්වුණේ පෙබරවාරි මාසයේදී කියලා. ඉතින් ඔහුට විදෙස් ඔත්තුකරුවෙකුගෙන් බුද්ධි තොරතුර ලැබුණත් ජනාධිපතිවරයාට ඒක දැනු දුන්නේ නැත්තේ ඇයි කියලා අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළා. එහිදී ඔහු කිව්වේ මේ කාලේ තමන් අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරපු නිසා ජනාධිපතිවරයා සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ජනාධිපති ආරක්ෂක දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාට රොහාන් සිල්වා මාත්මයට දුරකථනයෙන් නමතලා ජනාධිපතිවරයා සම්බන්ධ කරගන්න අවශ්‍යයි කියලා කිව්වා. නමුත් ඔහු පස්සේ කිව්වා ජනාධිපතිතුමා විදේශ සංචාරයකට එකතු වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ කොමිසම විමසුවා ජනාධිපතිතුමා විදේශගත වෙච්ච බව තමන් දැනගෙන හිටියේ නැද්ද කියලා. නමුත් තමන් විදේශගත වෙනකන් දැනගෙන හිටියේ නැහැ සහ ගුවන්තොටුපළ නිලධාරීන් දැනුවත් කරයින් පස්සේ තමයි ඒ බව දැනුවත් වුණේ කියලා එහිදී ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ දිගින් දිගටම ඔහු සඳහන් කරා නිලන්ත ජයවර්ධන හිටපු අධ්‍යක්ෂවරයා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගන්න ගත්ත උත්සාහය, පැජට් පාරේ ගෙදරට කෝල් කරා, ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ කරගත්තා, ඔවුන් ජනාධිපතිතුමාව සම්බන්ධ කරලා දෙනවා කියලා කිව්වා, ඒ මොහොතේ අතේ දුරකථනයක් තිබුණේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ හරහා අවසාන මොහොත වෙනකම් උත්සාහ කළත් ඒක ජනාධිපතිතුමාට කියන්න බැරි වුණා කියන කාරණේ තමයි ඔහු මතු කළේ. ප්‍රහාරයට කලින් දවසේ උදේ 6:18ට පැජට් පාරේ ජනාධිපතිතුමාගේ නිල නිවසට දුරකථන ඇමතුමක් අරගෙන ජනාධිපතිතුමා සම්බන්ධ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒකත් උත්සාහය ව්‍යර්ථ වුණා කියන කාරණය ඔහු සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා නිලන්ත ජයවර්ධන එහිදී සඳහන් කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන විමර්ශන කමිටුවට අමතරව අපි දැක්ක පසුගිය කාලයේදී මේ බන්ධනාගාරයේ ආයතා ක්‍රියා සම්බන්ධවත් යම් කමිටුවක් පත් කළා. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරනවා. එහිදී විශේෂිත අවධානයක් යොමුලා තිබෙන මේ බන්ධනාගාරයට ආයතා ක්‍රමවලින් මත්කුඩු ප්‍රවාහනයේ සිදුවන ආකාරය සම්බන්ධව අපි සිදුවීම් කිහිපයකුත් මේ සාකච්ඡාව තුළින් සාකච්ඡා කළා මීට කලින් සතිවලදී. දැන් අපිට වාර්තා වෙනව මනෝජ්, දැන් මේ බන්ධනාගාර තුරට මත්ද්‍රව්‍ය රැගෙනීම වැළැක්වීමට විවිධ ස්වරූපයෙන් පියවර අරගෙන තියෙන නිසා මත්කුඩු සම්බන්ධව වන චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් යම් අසහනයකට පත් වෙලා සිටිනවා කියලා මේ බන්ධනාගාර රැඳවියන්. මොනවද ඒ සම්බන්ධයෙන් අපිට බන්ධනාගාරය තුළින් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ?
ඔව්, බන්ධනාගාර ඇතුලේ සිද්ධ වෙන කටයුතුකම් අක්‍රමිකතා වළක්වන්න දැන් දැඩි පියවර අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් ප්‍රයත්නක වෙනවා බන්ධනාගාර නිලධාරීන් පවා. දැන් එතකොට මේ මත්ද්‍රව්‍ය බන්ධනාගාරය ඇතුළට අරගෙන යන එක වළක්වන්න පියවර ගත්තයින් පස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච රැඳවියන් අතර ගැටුම් වර්ධනය වෙලා තියෙනවා කියලා බන්ධනාගාරය තුළ ගුටි බැට හුවමාරු පවා ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සමහර වෙලාවට මේ ඇබ්බැහි වෙච්ච රැඳවියෝ සිහිය නැතුව සිහි බෙකල් වෙලා හැසිරෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේවා ප්‍රතිඵල විදිහට පහුගිය සති දෙකක විතර කාලයක් ඇතුලේ හෙරොයින් පානයට ඇබ්බැහි වෙච්ච රැඳවියන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. නීගමුව, කළුතර, කොළඹ රිමාන්ඩ් බූස් කියන බන්ධනාගාරවල තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේන් තුන්දෙනෙක්ම බන්ධනාගාර ඇතුලේ සියදිවි හානි කර ගැනීම සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අපි දැක්කා මේ පහුගිය 21 වෙනිදා ඔක්කොම බන්ධනාගාර අධිකාරීවරුන්ව කොළඹට කැඳවලා තිබුණා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා. ඒකට හේතුව තමයි මේ මත්ද්‍රව්‍ය නැතිකම නිසා බන්ධනාගාර ඇතුලේ කලහකාරීව හැසිරෙන රැඳවියන් ඔවුන් පිළිබඳ සොයා බලන්න සහ අනෙක් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න ඕන පියවර ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඒක තමයි බන්ධනාගාර තුල තත්වය. අර අපි කියනවනේ අර බන්ධනාගාර නැතුණාන් පස්සේ සික් එක කියලා. ඉතින් මේ සික් එක නිසා ඔවුන් ඇතුලේ ගුටි බැටු කොමාරු කරමින් සිදු කර ගනිමින් කලහකාරීව හැසිරෙනවා කියලා තමයි වාර්තාවෙන්. මේ ප්‍රතිඵලයක් විදිහට හතර දිනෙක පහුගිය සති දෙකක් ඇතුලේ ජීවිත පවා අහිමි කරගෙන කියලයි වාර්තාවෙන්.
හොඳයි, ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක අපිට සාකච්ඡා කළ හැකි කරුණු පිළිබඳව අපි විශේෂයෙන් අවධානයට ලක් කළා. මෙවර සතිය ශ්‍රී ලාංකේය පුවත් විමසුම තුළින් තොරතුරු වාර්තා කරන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වූ මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි ලබන සති සඳුදානවත් නැවතත් අලුත් තොරතුරු සමගින් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දලුක්ෂි. බොහොම සුබයි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.